තුන්සිය පනස් අටවැනි අධිකාරය වූ නාවික හමුදා පනත තුන්සිය පනස් අටවැනි අධිකාරය වූ නාවික හමුදා පනතේ විසියක්වැනි වගන්තියෙන් භාවිත පැවරුණු බලතල ප්‍රකාරව ජාතික අභිවෘද්ධිය සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල විද්‍යාව හා නාවික සිතියම් විද්‍යාව පිළිබඳ විශේෂත්වය ඇති සමාජිකයින්ට 1971 අංක 52 දරන වෙළඳනැව් පනතේ 321 වගන්ති යටතේ සාදන ලද 20/22 ජනවාරි මාස 6 වැනි දින අංක 22.61 එලෛරක් 54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 20/21 අංක 6 දරන වෙළඳ නැව් යාත්‍රා සුරක්ෂිත කිරී සුරක්ෂිත බව නියෝගයන්හි 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පරීක්ෂණ හා සංවර්ධන නියෝජ්‍ය ආයතනයක පනතේ 4 වන වගන්තියේ ඊ පරිච්ඡේදයේ විධිවිධාන සලසා ඇති නාවික නොවන රාජකාරි ලෙස එකී ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා ආඥාවක් නිකුත් කර ඇත. ඒ අනුව උක්ත පනතේ 21 වන වගන්තිය ප්‍රකාරය එබව පාර්ලිමේන්තුවට පිළිමින් දැනුම් දෙමි. ශ්‍රී ලංකා ජනාධිපති පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්ගේ LHP ඇලයිරක් PA ඇලයිරක් 2 ඇලයිරක් 50 ඇලයිරක් 426 දරන අංක 20/23 9/27 වෙනි දින ඇති ලිපිය අනුව ත්‍රස්ත විරෝධී නැමැති 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ඇතුළත් කරන ලද දැනුම් දීම අනුව 20/23 10/3 වෙනි දින නිකුත් කරන ලද න්‍යාය පත්‍රයට ඇතුළත් කළද සභානායක ලේකම්ගේ සමාංක 20/23 10/3 දින ඇති ලිපිය මගින් පාර්ලිමේන්තුවට එකී 50 කෙටුම්පත ඉදිරිපත් නොකරන බව දැනුම් දෙන ලද හේයින් එකී 50 කෙටුම්පත තවදුරටත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ නොමැති බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 51/90 පළමුවිනි කිරීම සඳහාද එදිනම ත්‍රස්ත විරෝධී නැමැති 50 කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකරන ලද බවත් පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරම 20/23 ඔක්තෝබර් 17 වන දින මා විසින් සිවිල් නඩු විධිදාන සංග්‍රහය සංශෝධන මැතිවරණ විශේෂ විධිදාන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර ශ්‍රී ලංකා වරායවල් බිඳ අධිකාරිය සංශෝධන සහ සිවිල් ගුවන් සේවා සංශෝධන නැමැති 50 කෙටුම්පත්වල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121/1 ව්‍යවස්ථා ප්‍රකාරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් 20/23 ඔක්තෝබර් 4, 6 සහ 17 දිනයන්හි මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 34ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 11ක් පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම පළාත් පාලන ආයතන ඡන්දයෙන් විසින් සංශෝධන 50 කෙටුම්පත පිළිබඳ ස්ථාදායක කාර්ක සභාවේ වාර්තාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමා.
කරු කතානායකතුමනි, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන 50 කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? සභානායකතුමා, සලකා බැලීම කවදාද?
එත දිනේ
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ඔව් විපක්ෂ
නායකතුමා, විශේෂයෙන්ම අද දිනේ අපිව ආරාධනා කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා, විශේෂයෙන්ම ඍජු හා සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සාකච්ඡාවට සහ ඡන්ද විමසීම සඳහා අප මුදල් තැන්පත් කිරීමේ ඒ කාරණාව පිළිබඳ සාකච්ඡා කරන්න. ගරු කතානායකතුමා, මම අවධාරණය කරන්න කැමති පළාත් පාලන මැතිවරණයේත් මහ මැතිවරණයේත් පළාත් සභා මැතිවරණයේත් රජයේ අනුගමනය කරන්නේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවක්. මේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාව තුළ මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලයට මරු පහරක් එල්ල වෙනවා. මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම. ඒ නිසා විශේෂයෙන්ම රජයට අවධාරණය කරන්න කැමති, අපි මැතිවරණ ක්‍රම වෙනස් කරමු. ඉස්සෙල්ලා ජනවර්මට ඉඩ දීලා මැතිවරණ පවත්වලා ජනතාවට ඡන්දය ලබා දීමේ ඡන්දයක් ප්‍රකාශයටපත් කිරීමේ ඒ අයිතිය ලබා දීලා අපි මේ සංශෝධන ගැන කතා කරමු. දැන් හැම තැනකින්ම මේ පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුව පිටතත් විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා මේ මැතිවරණ නතර කරන්න. මේ මැතිවරණ ක්‍රම වෙනස් කරනවයි කියලා මේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන්න. අපි ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති සමග ජන බලවේගයේ අපි ඔබතුමා මේ ආරාධනා කරලා තිබෙන සාකච්ඡාවට අපි සහභාගී වෙන්නේ නැහැ. සබ්භාවෙන් ඔබතුමා ප්‍රකාශයක් කරනවා නම් මේ මැතිවරණ ක්‍රම සියල්ලක්ම සංශෝධනය කිරීම ජනාධිපතිවරණයටයි මහමැතිවරණයටයි පළාත් සභා මැතිවරණයටයි පසුව පළාත් පාලන මැතිවරණයටයි පසුව ඒක ක්‍රියාත්මක කරමු. දැන් මම අහන්න කැමතියි ගරු අගමැතිතුමාගෙන් දැන් මැතිවරණ කොමිසම ඉල්ලලා තියෙනවා ඉතුරු සල්ලි ටිකක් ලබා දෙන්න කියලා පළාත් පාලන මැතිවරණේ ඉදිරි වැඩ කටයුතු කරන්න. දැන් රජයේ සල්ලි දෙනවද? ඒකට උත්තරයක් දෙන්න. දැනටමත් මිලියන ගණනාවක් වියදම් කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් මුදල් වියදම් කරලා තිබෙනවා. දැන් ඉතිරි මුදල් ටික ලබා දෙනවද? මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ? ඔබතුමාලා මේ මැතිවරණ නතර කරන්නට මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා ජනතාවගේ මානව අයිතිය අමුවේ විනාශ කරන්නට මේ හදන්නේ. මේ දේ කරන්න එපා. ඔබතුමාලා දැන් මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකකුත් ගෙනල්ලා මිනිසුන්ගේ කටවල් වහන්න හදන්නේ. ඒ නිසා මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන් මේ ඡන්ද නතර කරන මැතිවරණ ක්‍රම සංශෝධන ක්‍රියාවලිය ජනතා අයිතිය විනාශ කරන මේ ක්‍රියාවලිය වහා නතර කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
අධිකරණා බන්ධනාගාර කටයුතු
අන්තර්ගතව ගරු කථානායකතුමනි, මම ගරු විරුද්ධ පක්ෂයේ නායකතුමා හදිස්සියේ නගපු ප්‍රශ්නයට පිළිතුරු දීම මගේ යුතුකමක්. මොකද එහෙම නැත්තම් රට මේ මතය ගැන වැරදි අවබෝධයක් ලබා ගනී. අපි ජනවරම ලැබුවේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කොට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කරන බවටයි. ඒ බව මේ පාර්ලිමේන්තුවට කීපවරක් අපේ රාජනායකයන් ප්‍රකාශ කර සිටියා. අපි අයවැය ලේඛන වලට අනුමැතිය ගන්නකොටත් මැතිවරණ කොමිසම මහා කටයුතු ගැන එය සභාවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ඉල්ලීමක් බව සටහන් වී තිබෙනවා. පළවෙනි කාරණේ ඒකයි. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් විශ්ව චන්ද්‍ර ක්‍රමයට ඇති කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ගරු ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ හා අධිකරණ අමාත්‍ය විජිදාස රාජපක්ෂ මැතිතුමා එය ඉදිරිපත් කළා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය සියලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එක්ක සාකච්ඡා කොට අදහස් ලබාගෙන යළිත් වර්තා කරන්නට කියලා තීරණයකට එළඹුණා. සමස්ත ජනතාවගේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තුනක් පාර්ලිමේන්තු තුනක පවත්වලා මේ සභාවට වාර්තා ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා. එයින් එකක් පළාත් පාලනය සඳහා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට අනුමැතිය දීලා නීති සම්පාදනය කළ එක මැතිවරණයක් පැවැත්වුවා. ඒ වගේම ඒක පළාත් සභාව සඳහා පළාත් සභා පනත මැතිවරණ පනත සංශෝධනය කිරීමට පැමිණි වෙලාවේ ඒ පනතය විශාල සංශෝධන ප්‍රමාණයකට පාර්ලිමේන්තුව ඇතුළේ භාජනය කිරීමෙන් ඇනහිටුණා. එය යළිත් ඇති කරන ලෙස මේ කාරක සභා වාර්තාවෙත් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන අපි ලැබූ ජනවරමත් ඒ වගේම පක්ෂ එක්ක ඒ ක්‍රියාත්මක කළ හැකිද බැරිද කියන කාරණාව සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදීව එලෙස ඒ අදහස් විමසලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන ලෙසට කරන ලද ඉල්ලීම පරිදි මේ සාකච්ඡාව අද දින තුනට පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාට ආරාධනා කර තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡාවට සජබ එන්නේ නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මම ආරාධනය කරනවා විපක්ෂ නායකතුමාට මේවා ගැන සැක හිතලා දේශපාලන හා මේ වෙනස්කම් කරන්න බෑ. මොකද කලින්ද මේ පාර්ලිමේන්තුවට ගෙනාපු 20 හා 21 සංශෝධනවලද මේ වෙනස්කම් පිළිබඳ සාකච්ඡා වුණා. ඒවා දෙවරක් ඉදිරිපත් කරන ලැබේ ඔබතුමන්ලා. ඒවා සාකච්ඡා වුණා මේ ඡන්ද ක්‍රම හා මැතිවරණ කොමිසම ආදී බලතල හා සම්බන්ධ කටයුතු කරන ආකාරය. ඒ නිසා කිසිදු වෙන අදහසකින් නොව අපි සද්භාවයෙන් මේක ඉදිරිපත් කරන්න. නමුත් ආණ්ඩු ව්‍යවස්ථා දායක ඇමතුමා පැහැදිලි කරයි ආණ්ඩු ක්‍රමේ යම් යම් වගන්දි සංශෝධනය කරන ආකාරය. මම ඒකට කාලය ගන්නේ නැහැ. ඔබතුමාටත් විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන සිටින සියලු දේශපාලන පක්ෂවලට අද දින 3ට මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙන ලෙස යලිත් මම වගකීමෙන් යුතුව රට බලාගෙන ඉන්න මේ ඡන්ද ක්‍රමය වෙනසකට භාජනය කරයි කියලා. මොකද විවිධ ගැටලු මන්ත්‍රීවරු රටවැසියා හරි ප්‍රථමාර ප්‍රදේශවලට මන්ත්‍රීවරයෙක් නොමැති වීම නිසා ඇතිවෙන තත්ත්වයන් ගැන තමන්ගේ අදහස් පළ කර තිබෙන නිසා මම මේට වඩා කාල වේලාව ගන්නෑ. මම හිතනවා විරුද්ධ පක්ෂ නායකතුමාට දෙන මෙම පිළිතුර පිළිගෙන අද දින සාකච්ඡාවට සහභාගී වෙයි කියලා බොහෝ පක්ෂ සහභාගී වෙන්න එකඟ වෙලා තිබෙන නිසා.
ඔව්, මේ විවාදයකට මේක භාජනය කරන නෙවෙයි. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා මේ සද්භාවෙන් මේ කාරණාව ගැන හිතන්න කියලා. මම අහන්න කැමතියි කොහොමද සද්භාවෙන් මේ කාරණාව ගැන හිතන්නේ? ඔබතුමන්ලා පොහොසත් වෙලා තිබෙනවා පළාත් පාලන මැතිවරණයේ තබන්න. ඔබතුමන්ලා හිතාමතාම එක එක උප්පර වැට්ටි ගෙනල්ලා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සඳහා ලබා දිය යුතු ප්‍රතිපාදන ටික ලබා දෙන්නේ නැතුව මේ රටේ ජනතාවගේ මූලික අයිති උල්ලංඝනය කරලා හමාරයි. කොහොමද ඔබතුමා සද්භාවය ගැන කතා කරන්නේ? ඊළඟට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඔබතුමන්ලගේ පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම් යොදවල වරප්‍රසාද ප්‍රශ්න ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ විනිසුරුවන් ප්‍රිවිලේජ් කමිටියකට වරප්‍රසාද කමිටු ඉදිරියට ගෙන එනවා කියලා තර්ජනය කරලා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සභාපතිවරයා ප්‍රමුඛ ඒ සියලු දෙනාමත් තර්ජනයට ලක් කරලා කොහොමද ඔබතුමා සත්භාවයක් ගැන කතා කරන්නේ? ඒකට උත්තරයක් දෙන්න මම අහන්න කැමතියි ඔබතුමාගේ ඍජුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ඇයි මුදල් ලබා නොදෙන්නේ? එහෙම මුදල් ලබා නොදී ඔබතුමන්ලා ගේනවා එක එක සත්භාවයෙන් මේක අපි කරන්නේ, මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට ඕන. දැන් ඔබතුමා කියනවා මේ වරමක් ලැබුණලු මේක වෙනස් කරන්න.
හරි,
දැන් ඔබතුමන්ලාට රට බංකොලොත් කරන්නත් වරමක් ලැබුණද? මං අහන්න කැමතියි. ඒ නිසා මං එක මං ඔබතුමාලගේ ඉල්ලීමක් කරන්න සත්භාවය ගැන මේ නිකන් බුරු දොඩවන්න එන්න එපා. මෙතන කරුණා කරලා මේ අර ප්‍රිවිලේජ් කමිටිස් වලට මේ විනිසුරුවන් ගෙන්නලා මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීන් ගෙන්නලා තර්ජනය කරන්නට ඒ දරන උත්සාහය, ඒ බලපෑම, ඒක තුල සත්භාවයක් ගැන කතා කරන්න එන්න එපා. කරුණා කරලා
මැතිවරණ
ක්‍රමය වෙනස් කරමු. මැතිවරණ ක්‍රමය වෙනස් කරමු අපි ඡන්ද වලින් පස්සේ, ජනවරණයෙන් පස්සේ.
මේ පාර්ලිමේන්තුවේ යම් යම් වචන පාවිච්චි කිරීම ගැන සහ විවිධ ආකාරයෙන් අපහාස කිරීම ගැන මම කනගාටුදායක තත්වයක් මතුවලා තිබෙනවා. මට මොන ආකාරයේ විවේචනය කරත් කමන්නේ මොන වචන පාවිච්චි කරත්. සත්භාවයෙන් තමයි රජයට මේ යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍යතුමා මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය සලකා බලලා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල මතය විමසන්නට පැමිණියේ. පළාත් පාලනය ගැන අපි මැරිලා ඉපදිලා නැහැ. රට බංකොලොත් තත්ත්වයකට පත් වෙලා තිබුණු වෙලාවේ තමයි පළාත් පාලන ඡන්දේ ප්‍රකාශයට පත් වුණේ. ඒ නිසා මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඒ අවස්ථාවේ මුදල් ඒ ඉල්ලන ප්‍රමාණයන් දෙන්නට බැරි බව ප්‍රකාශ කර සිටියා. ඒ නිසා මුදල් නැතුව ඡන්දයක් තියන්න බෑ. ඒ කියන්නේ රජයෙන් කරන මුදල් රාජ්‍ය වේදම් හැටියට තමයි කරන්න වෙන්නේ. පුද්ගලිකව මුදල් එක එක තැන්වල එක එක අය ළඟ ඇති ඕන තරම් පසුම් බිය ඕන තරම් කෝටි ගණන්. ඒවා ගැන අපි හොයන්න යන්නේ නැහැ. නමුත් රජයේ වැසීර්ෂය යටතේ මැතිවරණයට යන වියදම් දැරීදුනේ මුදල් ලැබ මුදල් ලේකම්තුමා සත්භාවයෙන් තිබුණු භාණ්ඩාගාරයේ තත්ත්වය දැනුම් දුන්නා. ඒ අනුව යම් යම් තීරණයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ලබා ගන්න උත්සාහ දරුවා. දැනට තියෙන එක නඩුවයි ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ නඩුව විභාගයට ගෙන යළි දිනයක් නියම කළා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා ඡන්දය පැවැත්වීම සඳහා අපි කැප වී තිබෙනවා. අපි ඡන්දය අවලංගු කළා නැහැ. ඡන්දය අවලංගු කරන්න කියලා මගේ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු වගේම විරුද්ධ පක්ෂේ මන්ත්‍රීලාත් ඇවිල්ලා ඉල්ලීම් කරා. පාර්ලිමේන්තු ඉදිරියට සිටියා. ඉතින් සත්භාවයේ වචනේ පරිසමාර්ථ අර්ථයේ සුද්ධ භාවයේ රකින්න මම හිතන්නේ හෘදේ සාක්ෂිය අනුව කතා කරනවා නම් හොඳයි. ඒ නිසා මම වෙන කියපු දේවල් වලට කතා කරන්න යන්නේ නැහැ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවකට අපේ රට වැටුණු අමාරු අවස්ථාවේදී ජනාධිපතිතුමා රට බාරගෙන පාර්ලිමේන්තුව එතුමාව පත් කරා බාරගෙන මේ ආර්ථික හා මූල්‍ය අරමුදලේ දරුණුම කාල පරිච්ඡේදයෙන් අපි ගොඩ එන්න පුළුවන් කමහා විශ්වාසය ඇති කළා තිබෙනවා. ඉතින් අපට වගකීමක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජය හා මේ ක්‍රමවේදය ආරක්ෂා කිරීමට කොයි පැත්තේ අපි ඉඳගෙන හිටියත් ඒක ගැඹුරෙන් කල්පනා කළා ප්‍රකාශ කරන්න.
අධිකරණය මතුමා ඔබතුමාගේ වාර්තා ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි, මම මේ ඉදිරිපත් කිරීමට කලින් ඔබතුමාගෙන් අවසර ගන්නවා. මේ කාරණය පිළිබඳව මොකද මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මම. ඒක වගකීම මම බාර ගන්නවා. ඒ පිළිබඳව සත්භාවය පිළිබඳව දැන් ප්‍රශ්න කරනවා. ගරු කතානායකතුමනි, මම 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවෙත් සත්භාවය පිළිබඳව අභියෝග කළා. මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කරපු වෙලාවෙත් ඒ අභියෝගය ඉදිරිපත් කළා. ඒ වගේම දූෂණ විරෝධී පනත ගේන කොටත් ඒකෙත් සත්භාවයක් තියනවද කියලා දිගින් දිගටම ප්‍රශ්න කරා. හැබැයි මේ 53ම මේ පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳව ගරු කතානායකතුමනි, අපේ රටේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැත්වුවේ එක මැතිවරණයයි 1989. ඒ මැතිවරණයෙන් පස්සේ පවත්වපු දෙවැනි මැතිවරණය තමයි 1994 ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමේ යටතේ නායකත්වය යටතේ ඒ ඉදිරිපත් වෙච්ච මැතිවරණය. එතකොට ඔබතුමා දන්නවා 1994 ඒ මැතිවරණය තුන පළවෙනි පොරොන්දුව ජනතාවට මොකක්ද? විධායක ජනාධිපති ක්‍රමය එකක්. දෙවැනි එක තමයි මේ දූෂිත දේශපාලනයට විවර කරලා තිබෙන මේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන් සංශෝධනය කරනවා කියලා. ඒක කියපු නිසා තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය තුළ ඒ පක්ෂයට පුළුවන්කම තිබුණේ එතුමියට 62%ක ජනාධිපති ඡන්දේ ප්‍රතිඵලයක් ලබන්න. එතකොට මේ රටේ ජනතාවගේ අභිලාෂය මොකක්ද කියලා ඒකෙන් තේරෙනවා. ඊට පස්සේ 2001 ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා කිව්වා. ඒ කියපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ හොඳ වැදගත් බුද්ධිමත් තීන්දුවක් ගත්තා. එතුමා ලකුවා මේකේ අපි කාරක සභාවක් පත් කරලා ඒ කාරක සභාවේ සභාපතිකම දෙන විපක්ෂයට කියලා. ඒ අනුව තමයි ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒකේ සභාපතිවරයා විදිහට පත් කරලා අවුරුදු 12ක් මේ පිළිබඳව විමර්ශනය කරලා මේ පිළිබඳ උනන්දුව දක්වන රටේ ඕනම කෙනෙකුට අවස්ථාව දීලා මමත් රටේ පුරවැසියෙක් විදිහට ඇවිල්ලා කමිටුවේ සාක්ෂි දුන්න, කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක අවුරුදු 12ක ව්‍යායාමයක්. ඒ වාර්තාවට අනුව නැවතත් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්, ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපනායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි ඒ 2014 ඉදිරිපත් කරා පොදු අපේක්ෂකෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ කොරොන්දු අපි මොනවද දුන්නේ? ඔබතුමාල අපි ඔක්කොම ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා හිටියා කැබිනට් එකේ, විපක්ෂ නායකතුමා හිටියා. එතකොට ඒ ඡන්දයේ රෙද්දිම අපි කිව්වේ අපි මේ විධායක ජනාධිපතිවරයාගේ බලතල ජනමත විචාරණයක් නොතබා කපන්න පුළුවන් උප්පරිම මට්ටමෙන් කපනවා කිව්වා. අපි කැපුවානේ, කිව්වා වගේ කරා. ඒ වගේම අපි කිව්වා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා. ඒකට අපි පාදක කරගන්නවා කිව්වා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ වාර්තාව. එතකොට ඒ වාර්තාවට අනුව ගරු අග්‍රාමාත්‍යතුමා කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ කැබිනට් මණ්ඩලයේ මමත් හිටියා, ගරු විපක්ෂ නායකතුමා, ගරු ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා, අපි ඔක්කොම එකට එකතු වෙලා අපි ඒ කැබිනට් පත්‍රිකාව අනුමත කරා. අපි අනුමත කරලා 19 වෙනි ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි ආණ්ඩුවක් විදියට ඡන්ද 47ක් තියාගෙන ලොකු අවදානමක් අරගෙන ගියපු ගමනක්, වැල්පාලමේ ගියපු ගමනක්, අපිට කවුරුත් ඡන්ද දෙන්න ලෑස්තුනේ නැහැ. දෙවෙනි දවසේ හවස 5ටත් අපිට ඡන්ද 47ක් විතරයි තිබුණේ. මේ හැමෝම දන්නවා ඒක. හැබැයි අපි විපක්ෂයට කරුණු පැහැදිලි කරලා, අපි ඒගොල්ලන්ට යාඥා කරලා, ඉල්ලීම් කරලා අපි සමහර අයට පොරොන්දු දුන්නා. ඒක පොරොන්දුවක් තමයි කරු කතානායක තුමනි, මේ මැතිවරණ ක්‍රමයේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණට කලින් වෙනස් කරනවා කියලා. ඒ අනුව තමයි 2015 ජූනි මාසේ 12 වෙනිදා එවකට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කැබිනට් පත්‍රිකාව අනුමත කරලා අපි සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරලා අනත් කැටුම්පතක් හදලා අපි ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. අපේ එකඟතාවයේ තිබුණේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන අලුත් ක්‍රමයට යන්න. හැබැයි අවාසනාවකට වගේ අපි කැබිනට් මණ්ඩලයේ සමාජිකව විදිහට අපිටවත් කිසි දැනීමකින් තොරව ගරු ජනාධිපතිතුමා එතුමාට තිබුණ බලය පාවිච්චි කරලා, අභිමතය පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තුව විසිරෙව්වා. විසිරෙව්ව නැත්නම් පහුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්නේ අලුත් ක්‍රමයට. එතකොට මේ මොකද්ද මේ ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ ගැන හැමදාම මේ අවුරුදු 20 ගානක් 30 ගානක් මේ රටේ ජනතාව කතා කරා. මේ රටේ සල්ලි තියෙන මිනිස්සුන්ට වරප්‍රසාද වැඩි, පාතාලින්ක කුඩුකාරයෙක් එකතු වෙච්ච මිනිස්සුන්ට බලය වැඩි. සාධාරණව මේ රට ගැන හිතලා තමන්ගේ බුද්ධිය ඥානය, වෘත්තීය ඥානය යොදවලා උගතුන්ට වියතුන්ට එන තියෙන අවස්ථාව මදි කියලා මුළු රටේම ජනතාව පිළි අරන් තියෙනවා. මොකද මේ ආසනය දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණයක් කොළඹ දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි, අපි ආසන 15ක යන්න ඕන. ඉතින් ඒ වගේ දුකක් විඳලා මහන්සියක් වෙලා මේ රටට සේවය කරන්න ඕන වුණත් වෘත්තිකයෙක්, අධ්‍යාපනඥයෙක්, විශේෂඥයෙක් ඒවට ඉදිරිපත් වෙන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා අනිත් එක ගත්තම අපිට ආසන දිස්ත්‍රික් ආසන 15ක තිබුණේ කියලා 15ෙම ඡන්දෙ ගත්තත් අපිට ඒ ආසන 15ට සාධාරණ ඉටු කරන්න පුළුවන් ද කතානායකතුමනි? ප්‍රායෝගිකව ඒක කරන්න බෑ. ඒක නිසා තමයි මේ සාකච්ඡාව 78 විවස්ථාව යටතේ ගරු කතානායකතුමනි මම මේකයි කිව්වේ. එක පාර්ලිමේන්තු මැතිවරණ ඇති වූ ඒකෙන්ම මිනිසුන්ට එපා වුණා. ඊට පස්සේ දිනපු හැම ආණ්ඩුවක්ම ඔබතුමා නියෝජනය කරපු පක්ෂත් හැම ආණ්ඩුවක්ම දිනුවේ මේ වෙනස්කම් කරනවායි කියලා. එතකොට දැන් ඒ වෙනස්කම මේ හැමෝම පිළිගන්න තියෙනවා. විපක්ෂය මේක අනුමත කරලා තියෙනවා. විපක්ෂය අද සජබේ ඉන්න මන්ත්‍රීවරයා එදා එක්සත් ජාතික පක්ෂය මේක අනුමත කරා. හැබැයි අවාසනාවකට වගේ අපිට ඒක කරගන්න බැරි වුණා. එතකොට ගරු කතානායකතුමනි, මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා අපි එකපාරටම සම්මත කරලා ඒක කෙටුම්පත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. මේක මහජන උනන්දුවක් තියෙන, මේක ජාතියේම ජනතාවගේ අවධානය යොමු කරගන්න ඕන කාරණයක්. ඒක නිසා තමයි අපි කිව්වේ ගරු ජනාධිපතිතුමත්, ගරු අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයත් එකඟුනේ අපි මේක සාකච්ඡා කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දේශපාලන පක්ෂත් එක්ක, නායකයොත් එක්ක. පාර්ලිමේන්තුවේ ඉන්න අය නෙවෙයි, පාර්ලිමේන්තුවේ පිට ඉන්න අයත් එක්ක සාකච්ඡා කරනවා. අපි සාකච්ඡාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ සාකච්ඡාව ඕන කෙනෙකුට විරුද්ධයි. දොර මේ රට ඉල්ලන ඒ වෙනස ඔක්කොම කතා කරන්නේ සිස්ටම් චේන්ජ් ගැනනේ. සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා. සිස්ටම් චේන්ජ් එක එනකොට පයින් ගහනවා. දොර කතානායකතුනේ මැතිවරණ දූෂණ වළක්වන්න අපි මැතිවරණ වියදම් සීමා කිරීම මේ පනත ගෙනාවා. මොකද්ද කරේ? ඔක්කොම දූෂණයට විරුද්ධයිනේ. හැබැයි විරුද්ධයි ඔක්කොම මොකද කරේ? විරුද්ධයි පනතට විරුද්ධව ඡන්දෙත් දුන්නා. දූෂණයටත් විරුද්ධයි, දූෂණය නතර කරනකටත් විරුද්ධයි, දූෂණය නතර කරන්න පනත් ගේනවටත් විරුද්ධයි. ඒකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒක නිසා කරු කතානායකතුමනි, සත්භාවයේ පිළිබඳ වගකීම මම ගන්නවා. ඒක මම ගෙනාවේ. මේ ගෙනාපු සෑම වැදගත් පනතකටම ඔය අභියෝගය ආවා. හැබැයි ඒ අභියෝග ආව කියලා එකක්වත් අපි අකුල ගත්තේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා. මුලදී අභියෝග කරත් ඒ වායේ තියෙන වැදගත්කම තේරුම් ගත්තට පස්සේ විපක්ෂය පවා ඒවයි සමහරේවට ඡන්දෙ දුන්නා. අපිට 21ට ඡන්දෙ දුන්නා. දූෂණ විරෝධී පනත රබුතුමාල විශාල සහයක් දුන්නා. ස්තුතියි. හැබැයි ඒ වගේම අපි කියනවා මේ රටේ දූෂණය නතර කරන්න ඕනේ කියලා. ඒකම කියනවා දූෂණයට විරුද්ධ මහජන නියෝජිතයෝ පත් කරන්න ඕනේ කියලා. ඒකම කියනවා මහජන එවැනි මහජන නියෝජිතයන්ට එන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ ක්‍රමේ හදනවා. එතකොට ඒකට කවුරු හරි විරුද්ධ නම් ඒකේ මොකද අදහස් කරන්නේ නැහැ. අපිට තියෙන්න ඕනේ මේ දූෂිත ක්‍රමයම. අපි එකෙන් එළියට එන්න සූදානම් නැහැ. ඒ නිසා තමුන්නාන්සලා මේක ගේනවට විරුද්ධයි කියලා කියන්න පුළුවන්. කමක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි අපි මේක පාර්ලිමේන්තුවට ගේනවා කරු කතානායකතුමනි. මේ රටේ සුවහසක් ජනතාව, මේ රටේ ජනතාව මෝඩ නැහැ. ජනතාවට දේශපාලන අවබෝධය තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා මේ රටට අවශ්‍ය මැතිවරණ ක්‍රමය කුමක්ද කියලා. ඒ ජන විඥානයේ අනුව තමයි මේ මැතිවරණ ක්‍රමය අපි හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒකට කැමති කෙනෙකුට සහාය දෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ජනතාව, බුද්ධිමත් ජනතාව බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුව ඒ තමන්ගේ වගකීම ඉටු කරනකම් මේ සම්බන්ධ බොහොම ස්තුති ගරු
කතානායකතුමනි.
මේ අපේ ගරු ඇමතිතුමාට එතුමා කිව්වා දූෂණ විරෝධී පදතට අපි විරුද්ධව ඡන්ද දුන්නා කියලා. ඒක ඇත්ත. මොකද අපි සංශෝධන වගයක් ගෙනාවා. ඒ සංශෝධනවලට ආණ්ඩුව අකමැති වුණා. ඉතින් ඒක වැරදි විදිහට අත්නිරූපණය කරන්න එපා. අනිත් එක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියලා දැන් සෑහෙන කාලයක් සාකච්ඡා වෙනවා. හැබැයි හැම කණ්ඩායමක්ම හදන්නේ දිනන්න පුළුවන් එක අහෝසි කරන්න. එතකොට මේ ආණ්ඩුව මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න දිනන්න බැරි නිසානේ දිනන්න පුළුවන් නේ ඔයගොල්ලෝ වෙනස් කරනවද? මේක තමයි ඇත්ත. අනිත් එක ගරු කතානායකතුමනි, සත්භාවය පෙන්නන්න පළාත් පාර්ලිමේන්තුවේ තියන්නකෝ. එච්චරයි. මේ ලොකු ටෝක් ඕනේ අවුරුදු 30ක් 40ක්
ටෝක් ඕනේ.
පළාත් පාර්ලිමේන්තුවේ තියන්නකෝ සත්භාවය පෙන්නන්න. එතකොට දැන් නොවැම්බර් මාසේ 4 වෙනිදා ඒ නඩුව ගන්නවා.
හරි.
සමගි යන බලවේ තමයි ඉස්සෙල්ලාම ඩඩු දැම්මේ මැතිවරණයක් ඉල්ලලා.
බොහොම ස්තුතියි දැන් ඉතින්.
උසාවියට ඇවිල්ලා කියන්න අපි සල්ලි දෙන්න සූදානම් කියලා කිව්වොත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඡන්දය තියෙනවා.
හරි. හරි බොහොම
දේ.
එන ගරු කතානායකතුමනි, අපි කැබිනට් එකට ඉදිරිපත් කෙරුවේ ගරු කතානායකතුමනි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න විතරයි. එතකොට අපි ඒ මැතිවරණ ක්‍රමය පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපුවාම මම දන්නේ නැහැ කුමන බලවේගද කියලා මාධ්‍ය විශාල ප්‍රචාරයක් දුන්නා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා කියලා. මේකේ අපිට කිසිම නවන්නේ නැහැ. කවුද කියලා තියෙන්නේ? කවුද මට අපි ජනරාලපති
කියන්නේ? අද දවසේම කාලයේ දැන් මේකට ගත වෙනවා.
මේ අහෝසි කරන්න.
කරුණා කළා.
අපි කරන්න පුළුවන් දේවල් විතරයි කරන්නේ.
කරුණා කළා ඔය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වාර්තා ඉදිරිපත් කරන්න.
හරි. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1) අයන්න වගන්තිය සමග කියවිය යුතු 61 වෙනි වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රමවත්තා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූලි 4 දිනදී අංක 2339 ඇලිරක් 0.6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1) අයන්න වගන්තිය සමග කියවිය යුතු 61 වෙනි වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රමවත්තා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අගෝස්තු 29 දිනදී අංක 2347 ඇලිරක් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇතින ලද නියෝග මම ඉදිරිපත් කරමි. සම්බන්ධයෙන් කී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මේ ලිපි ලේඛන පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
යුක්තිගරුක හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව WDJ සෙනවිරත්න මැතිතුමා.
ගරුක තනායතුමනි, යුක්තිගරුක හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික පරීක්ෂණ කාර්ක සභාවිත යොමු කරන ලද ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බෞමාලය ප්‍රදානය කිරීමේ පනත් කිරීම පත සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය හා තරුණ උරුමයේ පිළිබඳ නූතන ප්‍රවේශය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව ලලිත් වන්දකුමාර මැතිතුමා.
ගරු කතානායක තුමනි, මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන ප්‍රවේශය පිළිබඳ ආංශික අධීක්ෂණ වාර්තා සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2020-2021 වර්ෂ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
එත්සම් පිළිගැනීම රෝහිත අබේගුණවන්දන මැතිතුමා, ඇබ්සන්ට් නිපුණ රණවක මැතිතුමා,
කරු කතානායකතුමනි, යටියන කඩවැද්දුව ශ්‍රී මාලිකා අංක 515 ධනස්ථානයේ පදිංචි ALDS දමයන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමද මාතර යටියන මෙදවියන්ගොඩ කට පොඩි ගෙරප්පුව යන ලිපිනෙහි පදිංචි KT පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමද කැකණදුර තල්පාවිල පණික්කේවත්ත යන ලිපිනෙහි පදිංචි TK මංජුල ප්‍රදීප් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවි.
හරිනි අමරසූරිය මැතිණිය,
කරු කතානායකතුමනි, හාරියල බෝගහ මදිත්ත පෝසෙවන යන ලිපිනයෙහි පදිංචි RMH බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
එත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන පසු මායාදුන්නේ චින්තක අමල් මැතිතුමා, මායාදුන්නේ චින්තක අමල් මැතිතුමා, වීරසුමන වීරසිංහ මැතිතුමා, ඔබතුමාට අවස්ථාවක් මෙතන නැහැ. දැන් මේ ප්‍රශ්න වාරිය ඒක මේක පස්සට මතු කරන්න. අමල් අවන්තිතුමා ඇබ්සන්. කෝකිලා ගුණවදන මැතිණිය ඇබ්සන්. රාජිකා වික්‍රමසිංහ මැතිණිය.
ප්‍රශ්නේ අහන ගරු කතානායකතුමනි.
ප්‍රශ්නේ අහන්න මැතිණිය.
මම ප්‍රශ්නේ අහන ගරු කතානායකතුමනි.
ආරක්ෂක මැතිතුමා.
දරු කතානායකතුමනි, ප්‍රශ්නය පවුල් සංඛ්‍යාව 16643 ඇමුණුම 1-2 මම සභාගත කරනවා. ප්‍රශ්න 2, ඉඩම් අහිමි වූ පිරිස නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය විකල්ප ඉඩම් ප්‍රමාණයක් මේ වෙන විට හඳුනාගෙන ඇත. ඇමුණුම 1-2 සභාගත කරනවා ඒ සඳහා. ප්‍රශ්න 3, ඉඩම් අහිමි වූ පුද්ගලයන් සඳහා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, මොනරාගල, කෑගල්ල, බදුල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මකයි. ප්‍රශ්නේ 4, මේ වන විට නැවත පදිංචි කළ යුතු ලෙසට හඳුනාගෙන ඇති විකල්ප ඉඩම් ප්‍රමාණය 6846යි ඇමුණුම සභාගත කරනවා. ප්‍රශ්නේ 5, විකල්ප ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කළ යුතු අතර එසේ හඳුනා ගැනීමෙන් පසු ජාතික ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානය මගින් නැවත පදිංචි කිරීමට සුදුසු බවට නිර්දේශ ලබාගත් පසුව ඉඩම් ලබා දීම සිදු කළ යුතුය. ඒ අනුව නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම අපහසුය. 5A, නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබා දීමේදී ඉහත කී පරිදි අනිකුත් රාජ්‍ය ආයතන හරහා සිදු කළ යුතුය. තවද නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩම් නොමැති වීම, නැවත පදිංචි කිරීමට සුදුසු ලෙස හඳුනා ගන්නා ඉඩම් ප්‍රතිලාභීන් කැමති නොවීම, සමාජීය සංස්කෘතික හේතු, නව පරිසරයට හඩගැසීමට ඇති අකමැත්ත හා ජීවන උපාය මාර්ගික ගැටලු හේතුවෙන් හඳුනාගනු ලබන ඉඩම් රජයට පවරා ගැනීමේදී මතුවන ගැටලු යන හේතු මත නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැක.
ගරු අමාත්‍යතුමනි, මේ වෙනකොට ස්වභාවික විපත්වලින් ආපදාවට ලක්වෙච්ච නිවාස අහිමි වූවන්ගේ ඒ ප්‍රතිපාදන වෙන් කිරීම 20/22 9 මාසෙ ඉඳලා නවත්තලා තියෙනවා. හැබැයි මේ වෙනකොට අපේ දිස්ත්‍රික්කය තුලත් බොහෝ නිවාස අහිමි වෙලා සහ නිවාසවල తాවකාලිකව මේ වැසි තත්ත්වයක් තුලදී తాවකාලිකව යහට මෙහාට කරන ඒගොල්ලන්ට ස්ථීරව තමන්ගේ ආදායම සහ නිවාසයක් නැති ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ නැවත මේ දීමනාව ලබා දෙන්න කටයුතු කරනවද, නැත්නම් ඉඩම් ලබා දෙන්න කටයුතු කරනවද?
අරු මන්ත්‍රීතුමිය, මෙම තත්ත්වය පිළිබඳව අපි සමාලෝචනයක් සිදු කරනවා. සමහර මේ අපි හඳුනාගත්තු ඉඩම් වලට ඉඩම් ඔප්පුවක් නැහැ. නිවාස ඉදිකිරීමට කිසිම අවසරයක් ලබාගෙන නැහැ. අනවසර ඉඩමක අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් මේ අතර තිබෙනවා. එතකොට අපි හඳුනාගෙන තියෙන 16643 මේ අපි මොකද්ද ගන්න තීන්දුව කියන තීරණය සම්බන්ධයෙන් අපි සමාලෝචනයක් සිදු කරමින් ඉන්නේ. පවතින ආර්ථික ගැටලු, සමාජීය ගැටලු, ඒ වගේම ඉඩම් ප්‍රමාණයේ තියෙන ගැටලු, ප්‍රාදේශීය ලේකම්වරු මේ ඉඩම් හඳුනා ගන්න ඕනේ, ඒ ප්‍රතිලාභින් මේ ඉඩම් වලට යන්න ඕනේ. ඉතින් ඒක නිසා එම ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මේ සම්බන්ධයෙන් දැනටත් සාකච්ඡා කරමින් පවතිනවා.
අමතර ගරු අමාත්‍යමණි, මම අර පෙර කිව්වා වගේ 20/22 නවවැනි මාසෙන් පසුව මේ ස්වභාවික විපත් වලින් අපදාට පත්වන නිවාස අහිමි වෙච්ච පවුල් මේ ලේඛනයට ඇතුල් කරගන්නේ නැද්ද නැවත?
ගරු මන්ත්‍රීතුමිය, අපි ආර්ථික අර්බුදයේ ආවට පස්සේ මේ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් අපිට ගැටලු පැනලාගිලා තියෙනවා. ඒ වගේම සමහර දීපු නිවාසවලට නිවාසෙත් අරගෙන නැවත පරණ නිවාසෙම පදිංචි වෙලත් ඉන්නවා. මේ උදාහරණයක් විදිහට කජීමා වත්ත, එයා අපි ගොඩනැගිලි ඉදි කරලා දීලා තියෙනවා. ඒ ගොඩනැගිලි වල දරුවෝ පදිංචි කරවලා දෙමව්පියෝ නැවත මේ වත්තේ පදිංචියට ආවා. ඊට පස්සේ දරුවොත් ඒ ගෙවල් කුලියට දීලා නැවත මෙතනට මේ වත්තටම ඇවිල්ලා ඉන්නවා පදිංචි වෙන්න. ඉතින් නායාගිය ප්‍රදේශවල අපි නිවාස ඉදි කරලා දුන්නත් මෙම සාම්ප්‍රදායිකව පදිංචි තැනට නැවත යනවා අර ගෙදරත් තියාගන්න ගමන්. ඒක නිසා ආවට ගියාට මේක කරන්න බෑ. අපිට තීන්දුවක් ගන්න වෙනවා මේ සම්බන්ධයෙන්. ඉඩම අනවසරයි, නිවාස ඉදිරි කරලා තියෙන අනවසර විදිහට නම් අපිට මේ ආණ්ඩුවට මුළු බරම ගන්න පුළුවන් කියලා මම තවදුරටත් හිතන්නේ නෑ. ඉඩමත් දීලා නිවසත් සම්පූර්ණයෙන් හදලා දෙන්න පුළුවන් තත්වයක අපි ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා අපි කතා බහ කරගෙන යනවා. යම්කිසි සහනයක් දෙන්න ඕනේ. ඒ සහනය දෙන විදිය සම්බන්ධයෙන් අපි මේ වෙනකොටත් කතා බහ කරගෙන ඉන්නේ. ඒ පිළිබඳව අපි ඉදිරි කාලයේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න සූදානම්
වෙනවා. සංජීව එදිරිමාන මැතිතුමා, තිස්සත්නායක මැතිතුමා, මිලන් ජයතිලක මැතිතුමා, ඒක දෙවෙනි වටේදී, චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා,
මනාරල කේක්‍රේ
සංචාරක මැතිතුමා පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි, පිළිතුර මට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි අතුරු ප්‍රශ්නයක් ඇහුවොත් පන්තිතුමා මට ඒකට උත්තර දෙ ගන්න බැරිවේ. මම මේක පිළිතුරු ටික සපයන්නම්. 7A1OU, A2OU, A3OU, A4OU ඉදම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ඔප්පු හා පත්‍ර ඉදිරිපත් කර ඇත. 6-1 කිව නොහැක 1931 අංක 20 දරණ නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ ඉදම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් මන්තේ බටේර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉඩම් නිරෝල් කිරීමේ කටයුතු අවසන් කර නොමැති බැවින් කිව නොහැක. 6-2 ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2022 6 දරණ ආහිප සුරක්ෂිතතාවය චක්‍ර ලේඛන යටතේ වගාව සඳහා පමණක් ලබා දීමට අවසර ලබා දී ඇත. 3 රජයේ ඉඩම් සඳහා එලෙස ඉදිරිපත් කරන ඔප්පු හා පත්‍රු පිළිගත නොහැකිය. කෙසේ වෙතත් නිරවුල් කිරීමේ කටයුතු අවසන් වන තෙක් රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් පැහැදිලිව හඳුනාගත නොහැක. 4 නිශ්චිතව කිය නොහැක. අදාළ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති බැවින් මැනවින් කටයුතු කළ නොහැකි වී ඇති බව ප්‍රාදේශීය ලේකම් විසින් දැනුම් දී ඇත.
ගරු අමැතිතුමා, දැන් මේක සම්බන්ධයෙන් මන්නාරමේ මාන්ද වෙස්ට් ප්‍රදේශ ලේකම් කාර්යාලය ඇතුලේ තියෙන්නේ සන්නා රීචල වගේ ගම්මාන. ඒ ගම්මාන මිනිස්සු අර වගා කරන්න ඉඩම නැතුව යුත්ත ඉවර වෙලා දැන් අවුරුදු 15ක් විතර එනවා. දැන් ඒ මිනිස්සුන්ට තව ඉඩම බෙදලා දීලා නැහැ. අර ඉඩම දිනනවා. ඒ ඉඩම ඒ මිනිස්සු ඒ ගම්මානේ මිනිස්සුන්ට බෙදලා දීලා නැහැ. ඒ නිසා තමයි මම මේ රික්වෙස්ට් එක දැම්මේ. එතකොට ඒ අතන අර ප්‍රදේශ ලේකම්ලා අර දිසාපතිලා ඒ මිනිස්සු වලට ඉඩම දෙන්න බලාපොරොත්තු නැහැ. ඒක උපතුමාලා තමයි කොනතර ලියුමක් ලියලා නැත්නම් ඒ සම්බන්ධයේ කොච්චර මිනිස්සු ඉන්නවද ඒ මිනිස්සු වලට වගා කරන්න ඉඩම දෙන්න කියලා උපතුමාලා තමයි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක තමයි මගේ ඉල්ලීම.
කතානායකතුමනි, මම හිතන්නේ රජ ප්‍රතිපත්තියක් හැටියට වගාන කරලා ඉඩම් වගා කිරීම සඳහා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දීලා තියෙනවා. ඔබතුමා ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්නෙට තමයි මන්ත්‍රීතුමා පිළිතුරු ලබා දෙන්න තියෙන්නේ. මේ පිළිතුරු ලබා දීම හරහා වැරදි දෙයක් කරන අයට වැරදි විදියට උත්තරේ පාවිච්චි කරලා වාසි ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව ගරු ඇමතුමාගේ අවධානය යොමු කරලා ඔබතුමාලට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳව කතා කරන්නත්, උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන්නත් කියලා මට අපි ඉල්ලීමක් කරන්න.
සමන් ප්‍රිය හේරත්නතුමා, කුමාර්සි රත්නායක මැතිතුමා
ප්‍රශ්න අහන ගරුක තනායක
අධ්‍යාපන මැතිතුමනි, අධ්‍යාපන ඇමතුමාගේ පිළිතුරු.
ගරු කතානායකතුමනි, කල් ගැනීමක් කරන
ගන්න. ඉෂාක් රවුමන් මැතිතුමා
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, එතුමාගේ එක ප්‍රශ්නයට පිළිතුර. කෘෂිකර්ම පරිශ්‍රණ හා නිෂ්පාදන සහකාරවරුන් සංඛ්‍යාව 459. ඒකේ දෙවැනි කොටසට පිළිතුර ගෝජන සේවා මධ්‍යස්ථාන 42. තුන්වෙනි කොටසට පිළිතුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 42 අතුරින් මධ්‍යස්ථාන කීපයක් පමණක් අබලන් තත්ත්වයේ පවතී. ඒකේ හතරවෙනි කොටසට පිළිතුර එම ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට පියවරගෙන තිබේ. පහ කොටසට පිළිතුර ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම තුරුතුරු පහ සඳහන් පරිදි ඉදිරිපත් කරමි. දේශගුණ සූරු වාර්වි කෘෂිකර්ම ව්‍යාපතිය මගින් 23 වර්ෂය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝජන සේවා මධ්‍යස්ථාන 10ක් නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර 21 වර්ෂයේ කටුගොල්ලෑව සහ කැබිතිගොල්ලෑ ගෝජන සේවා මධ්‍යස්ථාන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මත නවීකරණය කරන ලදී. 2023 වර්ෂයේ සම්වර්ධන සැලැස්ම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝජන සේවා මධ්‍යස්ථාන 6ක් අලුත්වැඩියා කිරීම සඳහා ඇතුළත් කර තිබූ අතරේම ගෝජන සේවා මධ්‍යස්ථාන අදාළ ඇස්තමේන්තු මුදල සමග තොරතුරු පහත සඳහන් වේ. මම ඒකේ විස්තර ටික දෙන්නම්. 23.22 ඉදිරිපත් කරන ලද චක්‍රලේඛන 0.2 ඇලීරක් 20.23 මගින් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පමණක් අත්මුදල් නිදහස් කිරීමට තීරණය කර ඇති බව සහ එම කොන්දේසි වලට පටහැනිව යම් බැඳීමක් මෙදාන් විසින් ඇති කරගෙන නොගත යුතු බව දන්නා සිටින ලදී. ඒ අනුව 2023 වර්ෂයේ සියලුම සම්බන්ධ ව්‍යාපෘතීන් තාවකාලික නැවැත්වීමට සිදු අතර 2023 වර්ෂයේ අංක 23 ඇලීරක් 0.886 ඇලීරක් 612 ඇලීරක් 0.21 ධර්ණ 23.5.10 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ අනුවද ඉදිකිරීම හා ලුත්තැඩියා කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන්න වූ. තවද 2024 වර්ෂයේ වාර්ෂික අයවැය අස්තමේන්තු පිළියෙල කිරීම සඳහා වන මාර්ගෝපදේශක සංග්‍රහයේ ජාතික අයවැය චක්‍රලේඛන අංක 0.4 ඇලීරක් 20.23 මගින්ද සම්බන්ධ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා අවම අවකාශයක් ලබා දී ඇති ප්‍රවේශයක බුද ගෝජන සේවා සම්බන්ධ දෙපාර්තමේන්තු මගින් 2024 අයවැය යෝජනා සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝජන සේවා මධ්‍යස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා ආයෝජන ඇතුළත් කර ඇත. ආ පිළිතුර අදාළ නොවේ.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න, ගරු ඇමතුමා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබ මේ දවස්වල බඩඉරුංගු වගා කරන අයට බඩඉරුංගු ඇටයි ඒකට අවශ්‍ය ආධාර ලක්ෂයක් බෙගින් ලබා දීම කරලා තියෙනවා. ඒක හිතාම හොඳ වැඩක්. හැබැයි ඇමතුමා, ඊට වඩා වරපතල ප්‍රශ්නයක් තියෙනවා ඇමතුමා. වගා කරන හුඟක් වගා කරන මහතුරු ඉන්නවා. එයාට ඉසාලා අසාධාරණ කළා තියෙනවා. මේක එක කල්ලියකට තමයි ඇමතුමා ඔබගේ ඒ ආධාර මුදල් ලැබිලා තියෙන්නේ. හැබැයි අපේම දුප්පත් දුෂ්කර ජනතාව මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ගොයිතන් කටයුතු කරන පළ ප්‍රදේශයක්. ඒත් බඩඉරුංගු විගයක් එලා තියෙනවා කියලා ඔබතුමාලා මේ වතාවදී බඩඉරුංගුත් ගෙන්නවා. ඒ ගෙන්නන්න ඕනේ අවශ්‍ය වුණොත්. ඒක ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි මම ඉල්ලීමක් කරනවා, අසාධාරණයක් වෙච්චි මේ ගොයි මහතුරුන්ට ඔබ දෙන උත්තර මොනවද? වගා කරන ගොයි මහතුරුට බඩඉරුංගු ඇටක් කිලෝ 5ක් ගන්න බෑ. කිලෝ 1ක් කිලෝ පහ 15,850යි. හාන්න බෑ. ඒ ඊටම බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ අයට ඔබ දෙන සාධාරණ උත්තර මොනවද?
ගරු කථානායකතුමනි, අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 20,000කට, يعني අක්කර 20,000ක් සඳහා වගා කරන්න බීජ, ඒ වගේම සීසෑමේ ගාස්තු සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල සැප්ප්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. දැනටමත් ඒකේ තෝරගෙන තියෙන ප්‍රමාණය මට වාර්තා වුණු විදිහට 15,000ක් විතර මොද මේ නිලධාරීන්ට අපහසුතා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා සේමසිංහ මැතිතුමත් කිව්වා ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් තව විශාල ඉල්ලීමක් තියෙනවා කියලා. මම මේ සැප්ප්‍යාපෘතියට දැනුම් දෙනවා. ඒ කටයුතු පරීක්ෂා කළා. තමත් දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නම් ලබා දෙන්න කියලා. ඉතින් මේක අර මුළු දිස්ත්‍රික්කයක ඉල්ලන ප්‍රමාණය ගොඩක් ඉහළයි. ඔබතුමා කිව්ව සමහර අය ප්‍රශ්නයක් තියෙනවා, ගිය වතාවෙත් සහනාධාර ගත්තු කට්ටිය මෙසරේ ඉල්ලනවා. ගිය වතාවේ ඒ අයට මේ වගේම ආධාරයක් දීලා තියෙනවා, බහුකාර්ය යන්ත්‍රත් එක්කම ලබා දුන්නයි. ඒ අයම නැවත ඉල්ලීමක් කරපු අවස්ථාවල ඒ අයට අහිමි වෙලා තියෙනවා. අනිත් අයට මම හිතන්නේ දෙන්න පුළුවන්. මේක කිසිම ભેදයක් නැතුව අපි කිව්වා ඉල්ලන අයට දෙන්න කියලා. ඉතින් නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. ඒ නිසා තමයි මේ තෝරා ගැනීමේ ප්‍රශ්නේ තියෙන්නේ.
මම දීපු එක එක්කෙනෙකුටවත් ලැබිලා නෑ නේ මතුමා. ඒකට මම ඉල්ලුවා, ඔබතුමාගේ ලිස්ට් එකක් දුන්නා, කිසි කෙනාට ඒක ලැබිලා නෑ නේ මතුමා.
ශාන් සේමසිංහ මතුමත් දැන් උදේ ආපු ගමන් කිව්වේ මට, එතුමත් නම්මගයක් ඒ පැත්තට යවුවා, ලැබුණේ නෑ. ඒ කාටවත් ලැබුණේ නෑ කියලා දැන් ඒ නිසා මම ඒ නිලධාරීන්ට කියලා තියෙන මේක දේශපාලනයක් මුකුත් නැහැ. හැබැයි මහජන නියෝජිතේ කවුරු හරි දෙනවා නම් ඒක පිළිබඳව පරීක්ෂා කරලා කටයුතු කරන්න. ඔබතුමා මට දීපුවා, ඔබතුමාම අස්සන් අරගෙන ගියා. මන් දන්නේ මට මතක හැටියද ඔබතුමා මගෙන් අස්සන අරගෙන ගියා. අරගෙන ගියා. ඉතින් ඒක මේ පොඩි 100 ගානක්ද ඔයද? ඒත් ඉතින් එහෙම 300 ගානක්ද ඔයද? ඉතින් ඒවා හැබැයි කවුරු දුන්නත් ඒ නිවැරදිද කියන පරීක්ෂාව කළා තමයි ඒ කටුත්ත කරන්නේ. ඉතින් නැත්නම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න නිලධාරීන්ට මම උපදෙස් ලබා දෙන්නම්.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙවෙනි වටේ. ඔව් අමතුමා.
අමතුමයි. ගරු අමතුමා, දැන් අපේ ප්‍රදේශවල වර්ෂාව පටන් අරගෙන තියෙනවා. ඔබතුමාලා දැන් පරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැත්තම් ඒක පරීක්ෂා කරගැනීමේ මම හිතන්නේ ගැටලුකාරී තත්වයක් ඇයි වර්ෂාව ආරම්භ වෙලා තියෙන හින්දා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වුණොත් හොඳයි කියලා මම යෝජනා කරනවා ගරු කතානායක. මම ගරු අමතුමා.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපේ ඒ ව්‍යාපෘතිය පැත්තෙන් අඩුපාඩු වෙලා තියෙනවා. මම ඒක පිළිගන්නවා. මොකද නියමිත වෙලාවට මේ ටෙන්ඩර් කටයුතු ඒ වගේව සිද්ධ වෙලා නැහැ. දැන් බීජ හරිනම් මේ වෙනකොට ලබා දෙන්න ඕනේ. අද ඉඳලා තමයි බෙදා හරින කටයුතු කරන්නේ. ඒතර අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම ඒ ගැන පරීක්ෂණයකුත් කරන්න කියලා අපේ අමාත්‍යාංශ ලේකම්වරයාටත් උපදෙස් ලබා දීලා තියෙනවා. යම් ප්‍රමාණයක මගහැරීමක් සිද්ධ වුණත් ඒ ප්‍රමාණය එන මහකන්නටත් මේ යලකන්නටත් ඉතුරු වෙනවා. කොහේ හරි නම් අතෑරලා තියෙනවා නම් ඒ ප්‍රමාණය මොකද අනුරාධපුරයේ නම් 5000ක් විතර අඩුවක් සහිතව තමයි තියෙන්නේ. මොකද මේ නිලධාරීන්ට පරීක්ෂා කරන්න වෙලා මදි වුණා කියන එක තමයි කියන්නේ. ඉතින් එහෙම අතපසුවීමක් තිබුණොත් මේ වෙලාවේ හෝ එහෙම නැත්නම් ඊළඟ කන්නෙට හෝ ඒ අවශ්‍ය මුදල වෙන් කරලා තියෙනවා.
ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ඉක්මනට අහන්න.
ඔව් කථානායකතුමනි, අපේ වනජීවී මේ අපේ එමෙතුමනි, ඔබ දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔරෝපතන ආසනේ තිමිරියාත්තාව, මාවත්තාව, අලික්කුමුල්ලාව කියන ගම්මාන තුනටම ඔබගේ පාලන යටතේ ගොවිජන සේවය යටතේ වැව් තුනක් තියෙනවා. ඒ වැව් තුනට එමෙතුමා ඒක 2012දී වනජීවී දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා නිලධාරි ගොල්ලු ගිහිල්ලා මායිමක් දුන්නා. මේ මායිමට එහාට ඔයා යන්න බෑ, පිටට තමයි ඔයා ඉන්න ඕන කියලා. ඒ කැමැත්ත අනුව ඒ පළාතේ හිටපු ජනතාව ඒ කටයුතුම වැඩ කරුවා. හැබැයි මේ වතාවදී වනජීවී දෙපාර්තමේන්තුවේ ඔබතුමාගේ බල ප්‍රදේශයේ තියෙන මේ වැව් තුනටම යන්න දෙන්නේ නැත්නේ, වගා කරන්න දෙන්නේ නැත්නේ. ඔබතුමා තමයි කෘෂිකර්ම එමෙතුමා, ඔබතුමාට බාරයි. ඔබතුමා වහාම වනජීවී දෙපාර්තමේන්තුවේ එමෙතුමිට කතා කරලා මේකට අවශ්‍ය පියවරයක් අරන් දෙන්න, නැත්නම් ඒ අයත හරි කියලා ගිහිල්ලා මෙනලා කටයුතු කරලා දැන් නඩු දානවා. ඒක එන අපරාධයක් එමෙතුමා. ඒකට ඔබ දෙන සාධාරණ උත්තර මොනවද?
මේ සම්බන්ධව වනජීවී ඇමතුමිය සමග වන සංරක්ෂණ ඇමතුමිය සමග සාකච්ඡා
කරනවා. දෙවන වටේ ප්‍රශ්න අංක 1
අදාළ පියවර ගන්නකට.
ප්‍රශ්න අංක 1 අහන්න කවුරු හරි. ප්‍රශ්න අංක 2
ප්‍රශ්න අංක දෙක කෝකි ලගුණාද නැති ප්‍රශ්නේ අහන්න අහන්න කවුරු හරි සභාගත කරනවා. හතරවන ප්‍රශ්නය
ඉදිරිපත් කරන්න.
ඉදිරිමාන මෙතුමාගේ ප්‍රශ්නය අහන්න කවුරු හරි හරි සභාගත කරන්න. පස්වන ප්‍රශ්නේ තිසත්නායක මෙතුමාගේ ප්‍රශ්නය
කල් ගන්නවා කතානායකතුමනි.
කල් ගන්න කවුරු හරි අහන්න නැහැ හැබැයි
අහනවා අහනවා.
හයවෙන ප්‍රශ්නය මිලන් ජයතිලක මෙතුමාගේ.
හයවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සභාගත කරනවා.
සභාගත කරනවා. අටවෙනි ප්‍රශ්නය
ඉවෙනි එකද කතානායකතුමනි.
සමන් පී හේරත් මෙතුමාගේ ප්‍රශ්නය
සභාගත කරනවා කරුකට.
අවසානයි ප්‍රශ්න 27-2 තිය ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඇයි මොකද
ගරුකතානායකතුමනි මේ පැයක් හිටගෙන හිටිය ඔබතුමා ස්ථාර නියෝගන කටයුතු කිරීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඔව් ඔබතුමාගෙන් අහන්නේ ඊයේ දවසේ ඔබතුමාට අපි ලිඛිතව මන්තුර නම දෙනෙක් අස්සම් කරලා ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුවේ අපි පාර්ලිමේන්තු කටයුතු කාර්ය සභාව වෙන නම් බිස්නස් කමිටුක නැති නිසා වෙන් මේ පාර්ලිමේන්තුවේ න්‍යායපත් සම්බන්ධ මැදිහත් වෙන කිසිම ව්‍යවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ දවස්වල ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ වෙන සිදුවීම් විශේෂම ජාත්‍යන්තර මට්ටමේ ගල් තීරයේ සිද්ධ වෙන සිදුවීම් සම්බන්ධ බරපතල විවසන තත්ත්වයක් තියෙනවා. ඒක ඍජුවම ශ්‍රී ලංකේ ගැන බලපානවා. ඒ පලස්තීන් ජනතාව අහිංසක ජනතාව නිරායුධ ජනතාව දහස් ගාණක් මරණවා. ඒ සම්බන්ධව සභාවේ කල්තැතිමේ විවාදයක් අපි ඉල්ලීමක් කරා කරු කතානායකතුමනි විනාඩියක් දෙන්න ඉල්ලීමක් කරා හෙට දවසේ අනිත් දවසේ හෝ හෙට දවසේ පාර්ලිමේන්තුවේ තියෙන රජයේ කටයුතු සම්බන්ධව ඒ පනත් සම්බන්ධ විවාදයකින් තොරව සම්මත කරන්න අපේ එකඟතාවය ලබා දෙන්නම් විපක්ෂ එකඟතාවයන් මත. ඒ අනුව හෙට හෝ අනිද්දා මේ පලස්තීන සම්බන්ධ කාරණාව සම්බන්ධව විවාදයක් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම සම්බන්ධව ඔබතුමාගේ කටයුතු තීන්දුව මොකක්ද?
නායක රැස්වීමේදී අවසාන තීරණය අරන් දෙන්නම් ඔබතුමාට. ඔව්. ඔව් ශානිකෙන් රාජපුත්‍රමත්තුමා.
ගරු කතානායකතුමනි මේ රට තුල ඉතාමත්ම වැදගත් ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට රටේ ජනාධිපතිවරයා ලංකාව තුල නැහැ. රටේ පොලිසිය පිළිබඳව බාරවෙන්න ඇමතිවරයා රට තුල නැහැ. මම දැක්කා දැන් පොලිස්පතිවරයාගේ පත්වීම නීති විරෝධී එක පිළිගන්න බෑ කියලා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නැහැ කියලා එක කණ්ඩායමක් කියනවා. ජනාධිපතිතුමාගේ කණ්ඩායමක් කියනවා නෑ නෑ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමා රට යන්න කලින් පත් කරලා යන කට්ටිය ව්‍යවස්ථාදායක සභාවට අයින් කරන්න බෑ කියලා කියනවා. දැන් මේක තුල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා දවසේදී රැස්වීමක් පැවැත්වුවා ගරු කතානායකතුමනි. ඒ රැස්වීමේදී ජනාධිපතිතුමාවරයා කියපු දේවල් අද වෙනතුරු පොලිසිය මඩකලපුවේ ක්‍රියාත්මක කරලා නැහැ. ඒතර මේ වගේ තත්ත්වයක් දැන් ජනාධි මන් දන්න තරමින් ඊළඟට පොලිස්පති වෙන්න ඉන්න 3 දෙනාටම එක්කෙනෙක්ට අවුරුදු 7යි 8යි 9යි කොහොම ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ 3 දෙනාටම දෙන එක නම් ප්‍රශ්නේ මේක පාර්ලිමේන්තුව අරහරි කතා කරලා විසඳන්න. රටක් කොහොමද ජන කතානායකතුමනි යන්නේ පොලිස්පතිවරයෙක් නැතුව? දැන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා දෙන නියෝගයක් කවුද පිළිපදින්නේ? අපි කාටද කතා කරන්නේ? දැන් ජාතීන් අතර රටේ ජනාධිපතිවරයා නැහැ. එතකොට මේක ව්‍යවස්ථාදායක සභාවද ජනාධිපතිවරයාද කියලා අපිට වැඩක් නැහැ. රට තුල නීතිය ක්‍රියාත්මක කරන කවුද පොලිස්පති? හරියට පොලිස්පතිතුමාට දෙන ජනාධිපති දෙන නියෝගයක් පිළිපදින්නේ නැත්නම් දැන් ඊයේ දවසේදී මහවැලි ඉඩමක් සම්බන්ධව ඉරිදා දවසේ ජනාධිපතිතුමා පැහැදිලි නියෝග දීලා ගියා මේ ප්‍රදේශය තුලට නීති විරෝධී එන කට්ටියට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න, ට්‍රැක්ටර් ගේන්න එපා, මේක තුලට ස්වාමින් වහන්සේලාවත් එක වළක්වන්න. ජනාධිපතිතුමා ඉරිදා චයිනා යන්න කලින් රැස්වීමක් තියලා කියලා යනවා. අපේ මන්ත්‍රීවරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්ලා කොළඹට එනවා මේක හම් වෙන්න ඉරිදාට. ජනාධිපතිවරයා කියලා චීනට යනවා. ගියන් පස්සේ මේක ව්‍යවස්ථාදායක සභාව මේක අනුමති කරාද නැද්ද කියලා අපිට වැඩකුත් නැහැ. ජනාධිපතිවරයාට රට යන්න කලින් පත් කරන එකක් ව්‍යවස්ථා සභාවට අයින් කරන්න පුළුවන් කියලා බලය තියෙනවද කියලා අපිට වැඩකුත් නැහැ. මේ ලංකාවේ මිලියන 22ක් ජනතාවට කවුද අද පොලිසිය පිළිබඳ වගකීම ගන්නෙ? මේ පාස්කු ප්‍රහාරය වගේ එකක් අද වුණොත්, අද පාස්කු ප්‍රහාරය වගේ එකක් වුණොත් කවුද මේකට වග කියන්න ඕනේ? ගරු කතානායකතුමනි, මේකට මම ආණ්ඩු පක්ෂයේ කාන් හරි ඉතාමත්ම වගකීමෙන් පහදින් පිළිතුරක් දෙන්න පුළුවන් පුද්ගලකෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මේක රටේ පොලිස්පතිවරයා පිළිබඳ ප්‍රශ්නයක්. කරුණාකරලා ගරු කතානායකතුමනි මේකට පිළිතුරක් ලබා දෙන්න කියන්නේ.
අගමැතිතුමා.
ගරු මන්ත්‍රීතුමා, කුමක්ද අහන්නේ කියන එක පටලවාගෙන තමයි අහුවේ. නෑ, තේරෙන නිසා තමයි කියන්නේ. එක ඔගේ එක ඕවින්ද
ඕමින්ට ඔබතුමා කතා හැවනේ පොඩ සවන් දෙන්න උත්තරේට. ඔබතුමාට විතරක් නෙමෙයි අනිත් අහුගනම් මට මගෙන් උත්තරයක් ඕනේ නැහැ ඔබතුමා සවන් දෙන්න. නැත්නම් මම උත්තරය දෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ නම සඳහන් කරලා මේ මන්ත්‍රීතුමා කියපු පළවෙනි කතාව එදා මෙතන පාර්ලිමේන්තු සභාගාරයේ මැද උද්ඝෝෂණය කරා. ඒකනේ කාරණාව. මොඩ එහම ඉන්න මොකෝ ඔබතුමාට ඕනෝන වෙලාවට පෙරලෙන්න බෑ. ඒ ප්‍රශ්නේ ගැන ජනාධිපතිතුමා මෙතුමාව හා අදාළ නිලධාරීන් කැඳවලා විදේශගත වීමට මත්තෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී සතුන් තන භූමි කරා ගමන් කිරීම හා ඒ වගේම වන භූමි කරා ගමන් කිරීම ගැන යම් කිසි උපදේශක් දීමට එකඟතාවයට පැමිණේ ඔබතුමා. ජනාධිපතිතුමා එක්ක කොහොමද ඔබතුමා කියන්නේ නැහැ කියලා. එහෙම පැමිණිච්ච එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ට ජනාධිපතිතුමා උපදේශක් ලබා දුන්නා. එතුමා මටත් කිව්වා රටින් පිට වෙනට කලින් මේ ප්‍රශ්නේ ගැන මා උපදෙස් දීලා තිබෙනවා, ඒ අනුව ඒ කටයුතු කෙරීගෙන යයි කියලා. ජනාධිපති ලේකම්තුමාටත් ඒ අනුව උපදෙස් දුන්නා. දැන් ඒ ප්‍රශ්නේ එතනින් අයින් කරන්න. දැන් අහන්න තමුන්නාන්සේ මොකද ප්‍රශ්නේ? අහන්නේ ඒක තමයි තමුන්නාන්සේ. තමුන්නාන්සේ අහන්නේ ඒ ප්‍රශ්නේ. දැන් ඔබතුමා ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බුණා. ජනාධිපතිතුමා ඔබතුමා සහ නිලධාරී කැඳවලා ඔබතුමාගේ කාරණාව කතා කරා. පොලිසියයි මහවැලියයි දිසාපතිලා ඔක්කොම කැඳවලා. ඒක ඇත්තද නැද්ද පළවෙනියෙන් කියන්නකෝ, ඒක ඇත්තද නැද්ද කියලා. ඉතින් ගිහිල්ලා ජනාධිපතිතුමාව හම්බෙලා ඔය කාරණේ කතා කරා. මම කියන්නේ නැහැ වෙන කාරණා කතා කරන්නේ, මට අයිතිද යන්නේ නෙමෙයි. ඒක ජනාධිපතිතුමායි කතා කරපු දේ ඔබතුමා සහ ජනාධිපතිතුමාගේ අතර. නමුත් මේ කාරණේ ඔබතුමා පාර්ලිමේන්තුවේ නගන නිසා මේ සතුන්ට තන තෘණභූමි කරා ගමන් කරන්න ඉඩකඩක් නැහැ කියන කාරණේ විශාලයට අරගෙන කතා කරා. දෙවැනි කාරණේ දැනට පොලිසිය කටයුතු කෙරීගෙන යනවා. ජනාධිපතිතුමා තමයි අපේ රටේ ආරක්ෂක අමාත්‍යතුමා. ලෝකේ කොයි හිටියත් අපේ රටේ ජනාධිපතිවරයෙක් තවම තියෙනවා. ඒ කාලෙත් එහෙමයි, තවමත් තියෙනවා. අවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා උපදෙස් දෙන්න. That is a very clear position. වෙන එකක් නෙමෙයි.
ඔව් ලන්සා.
ඔව්. අර කතානායකතුමනි, මුලින්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ ගරු ජනාධිපතිතුමා මේ සභාවේ නැහැ. ජනාධිපතිතුමායි එතුමායි වෙච්ච සංවාදයක් තියෙනා නම් ඒක එතුමායි වෙනම කතාවක්. මෙතන ඇවිල්ලා ජනාධිපතිතුමා නැති වෙලා ආවේ තමුන්නාංශය ආගන්න මං කියන දේ. තමුන්නාංශය කතා කරද්දී අපි නිකන් හිටියානේ. ඒ නිසා ඔයා කටවාගෙන ඉන්නකෝ මගේ කතාව කතා කරන්න දෙන්න. ඔයා කවුද? මට මොකද? ඔයා කතානායකද? ඔයා කතානායකද? මට කතා කරන්න දෙන්න නැතු ඉන්න. ඔයා කතානායකද?
බොමිසුති. බොමිසුති. ඔව්. ශානක්කෙන්.
ගරු කතානායකතුමනි, ඔන්රබල් දිනේෂ් ගුණවර්ධනට තේරුණේ නෑ මම අහපු ප්‍රශ්නේ.
ඔව් හරි හරි ලන්සයම තුමා ගන්න. මොකද
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් තමයි අවස්ථාව ඉල්ලුවේ. නැතුව මේ සුමන්ති රන්දන්ගේ මම අවස්ථාව ඉල්ලුවේ නෑ. වාසමාණිකන්ගේ අවස්ථාව ඉල්ලුවේ නෑ. මම මේ ගරු සභාවේ කතානායකතුමාට අවස්ථාව දුන්නා. මම මේ පිළිබඳව කතා කරද්දී මට බාධා කරනවා. ඉතින් අපි එතුමල්ලා කතා කරද්දී අපි බාධා කරන්නේ නෑනේ. එනිසා මේ දෙමළ තේරෙන්නේ නැද්ද? ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? සිංහල තේරෙන්නේ නැද්ද? මම දන්නේ නෑ. මම ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නම් පළවෙනි කාරණාව. මේ සභාවේ පෑදුලියම මේ සභාවේ නැති කෙනෙක් ගැන චෝදනා කිරීම වැරදි. ඒක කරන්න බෑ මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද අනුව. එනිසා පළවෙනි එක ඒක ඉල්ලාස් කරගන්න. දෙක, ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවාම ජනාධිපතිතුමා ඒ ප්‍රශ්නෙට ඇහුම්කන් දීලා එතුමා සාධාරණ විසඳුමක් කරන්න කියලා පොලිසියට නියෝග කරලා තියෙනවා. ඒ පොලිසියට නියෝග කරපු එක ඒක වුණ නැත්නම් ජනාධිපතිතුමා ආපුවාම ජනාධිපතිතුමා ඒක ආයේ නැවත කියලා රැයට හම්බෙලා ඔරෙන් හම්බෙලා ඒක ප්‍රශ්න විසඳගත්තට අපිට කමන්නේ. හැබැයි ජනාධිපතිතුමා නැති වෙලාවේ ඊළඟ කාරණා මට අවස්ථාව දෙන්න. ජනාධිපතිතුමා తాවකාලිකව පොලිස්පත්තුව අපත් කරන්න ව්‍යවස්ථා සභාවට ඉවලා දිනවා ව්‍යවස්ථා සභාව කියලා තියෙනවා ඒක යම් නීතිමය බාධා වතුල එක් කරන්න බෑ කියලා එතකොට ජනාධිපතිතුමා විධායකෙන් එව්වා ව්‍යවස්ථා දායකයන් ඒක සලකා බලලා ඒක බෑ කියලා කියලා දිනවා එතකොට ජනාධිපතිතුමා නැවත අවස්ථාවක් තියෙනවා එතුමා ව්‍යවස්ථා සභාවට නම් ටික ආපහු එවන්න ඒක නිත්‍යානුකූල වෙයි හැබැයි ජනාධිපතිතුමා ගිහිලා තියෙන්නේ චීනයේ ඉතාමත් වැදගත් සාකච්ඡාවට ඒ මේ රටේ ණය 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 ප්‍රතිවගත කිරීම මේ රටට ආයෝජන ලබා දීම ඒ නිසා ජනාධිපතිතුමාගේ චීන ගමන නිකන් 2.58 දාලා මේ සමහර මන්ත්‍රීවරු මේ සභාවේ අසින්නෝ මොඩේ වගේ ඒ නිසා ගරු මේ රටට අපි කියන්න ඕනේ ජනාධිපතිතුමා තීන්දුව తీරන අරගෙන තිනවා ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාවට ලියුම් එවලා තිනවා ජනාධිපතිතුමා මේ රටේ වැදගත් ආර්ථික ප්‍රශ්න විසඳන්න චීනට ගිහිලා තිනවා එතුමා ලංකාවට එනවා එනකන් එතුමාට මෙතන චෝදනා කිරීම වැරදි.
ඒ
නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේ සභාවේ එතුමා නැතුව එතුමාට චෝදනා කරපිය මේ සභාවේ
නීතිවේදීන්
අයින් කරන්න කියලා ගරු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න කියලා.
ඉතින් නතර කරන්න. ජන ඔව්. ඔනරබල් ශානිකෙන් ඩු යු නෝ නව් දෙර No, you're right. I know. I understood what you said. I am telling you that the both decisions are legal. That's all. Right. Oh.
ගරු කතානායකතුමනි දැන් අතරම බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිස්පතිතුමාගේ පත්වීම නැතිවීම. ඉතින් එතුමා කෙටියෙන් ජන අගමැතිතුමාගෙන් ඇවිල්ලා මේ පොලිස්පතිවරේ පත් කරන්නේ නැත්තේ මොකද කියලා. ගරු අගමැතිතුමා ඔබතුමා වහම උත්තරයක් දෙන්න පොලිස්පතිතුමා පත් කරන්නේ නැත්තේ මොකද කියලා. මේ කොහෙද යන්නේ මල්ලේ බල උත්තර නඩන්නේ. ඒක නැව්වර පත්වීතුමා.
හරි. Honorable Shanikyan, both decisions are correct. Those are legal. So that is what I say. Right. So that you will have to understand. Right. 27 2 8 ප්‍රශ්නේ විපක්ෂ නායකතුමාගේ. ඔව්. ඔව් 12 වත්ත මන්තුමාගේ මොකක් ප්‍රශ්නේ?
කරු කතා නායකතුමනි මයික් එක දෙන්න.
ඔබතුමාගේ තමුන්ගේ අසනේ ඉඳගෙන කතා කරන්නේ.
කරු කතා නායකතුමනි අද දිනේදී ගරු විපක්ෂ නායකතුමා නම අංගවමකින් මම පිළිවෙතව කතා කරා. හරි ඉන්න. ඔබ මම බලා ගන්නම් ඒක. ගරු කතා නායකතුමනි නම ඇඟීමේ කාර්යය තුල එතුමා කතා කිරීම තුල විශේෂයෙන්ම එතුමා ප්‍රකාශ කළා මේ පළාත් පාලම ඇතිවරණය සහ අදාළ නීති ගෙනල්ලා ඡන්ද කල් දාන්නේ කියන කාරණය අද දිනේදී අපි පැහැදිලිවම පළාත් පාලම සංශෝධනයට ඒ පනත් කෙරුම්පත අද ගරු පාර්ලිමේන්තුවට කාර්යසභා අවස්ථාවේ යෝජනාව ගෙනාවා මම අවධාරණය කරන්නේ ගරු විපක්ෂනාතුමා හැඟවෙන පරිදි මට එහෙම චෝදනා එල්ල කරත් මම කියන්නේ අපි ඔබතුමා හැමදේම ගැන සැකයෙන් බලපු නිසා තමයි ඔබතුමාගේ සමාජිකයා මුලින් ගෙනාවත් ඒ පනත් යෝජනාව මැදදී ඔබතුමාලා ඒ ක්‍රියාවලිය කඩාවැට්ටපු නිසා තමයි මේක මගේ ක්‍රියාවලිය තුළට දෙවරවර කීව තුළ ඉස්සරහට ආවේ නැත්තේ. හැබැයි අපි යෝජනා කරනවා අද දිනේ 120 භාග තරුණයන්ට ඒ ලැබිච්ච අවස්ථාව අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව ඒ මීට පෙර ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් නැති වෙච්ච තරුණයන්ට තිබ්බ 125 අවස්ථාව ලබා දීම සඳහා අපි කවුලා වැඩ කරමු කියන යෝජනාව මේ අවස්ථාව ඉස්සත් මතක් කරගම ස්තුතිවන්ත වෙනවා කරු නියෝජක කතානායකතුමාට මේ ස්ථාවර කාර්ය සභාව මගින් අපිට මේ පනත සංශෝධනය කරන්න අවශ්‍ය නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතියි.
Yes honorable Suwandiran.
Thank you sir. This is with regard to the announcement you made as speaker this morning with I'm thankful that you clarified the fact that the anti-terrorism bill honorable minister of justice is also here has not been presented to parliament. Those were the words you used. The confusion, sir, is with regard to the words tabled in parliament. The constitution uses the word tabled in the order paper. So placed on the order paper, I'm sorry, placed on the order paper. So that is why this confusion has arisen as to whether Article 121 has been triggered and there are petitions before the Supreme Court. That is why an explanation was needed. The explanation... So if Your Honour, Honourable Speaker uses the words in the Constitution that it has not been placed on the order paper, then it will clarify it, rather than say it has not been presented. So if you use the words that it has not been tabled or it has not been placed on the order paper. That it has not been placed on the order paper. Those are the words that need to be used, so that it has not been placed on the order paper. Rather than saying presented to Parliament.
Yes.
If the Speaker says it has not been placed on the order paper, sir, that will clarify.
Parliament Nyayapatre Nomati Bava Kiyala Thamai.
Thank you, sir. That is one. The other is a connected matter. With regard to the time frame that is given to the Supreme Court, time frame is 3 weeks from a petition. Now, Supreme Court has generally interpreted to mean from the first petition. But petition can be filed 2 weeks after the presentation also. So thereafter, the Supreme Court gets only 1 week, sir. Now, there is a very serious matter at the current moment with the online safety bill petitions. The hearing is supposed to start at 12:30 today, 3 days in a row. After that, the Supreme Court gets only 1 week's time. But the proper interpretation should be every petition that is presented is a petition that the Speaker announces to Parliament. So even the last petition is a petition. And it must be 3 weeks from that petition. If that clarification is also made, not today, Honorable Speaker can take time and look at that and make a ruling tomorrow. I urge the Honorable Speaker to make a ruling on that so that the Supreme Court is not given a period of just 1 week. 45 petitions have been presented to court. It's impossible to determine. So if it is ruled from the chair here, that the calculation will be from every petition. So even the last petition, it will be 3 weeks. That be useful. The last matter, sir, is with regard to what arose earlier. The President did give orders, as the Honorable Prime Minister rightly said. The President gave orders on Sunday. That is true. Our problem is nobody is carrying it out. Nobody is carrying it out because the IGP is in a position where he says, I am not legally appointed. That is the point that was raised, not anything else. President did make orders. Chanakyan Ramaswamy MP was present at that meeting. Those orders have not been carried out to this minute because the IGP is not able to function.
Honourable Member, that question will not arise now because that has been corrected by the President, it seems.
Very well.
We see how to take care of the question. Yes, yes, Member.
Honourable Speaker, I seek the permission of yours. That is just to clarify or just to draw the attention of yours about that interpretation of Article 121. Honourable Speaker, in your absence, this was raised by Honourable Professor G.L. Peeris 2 weeks ago. That is where this certain bills had been gazetted on a particular day. And whereas the question was raised in terms of the Constitution where it says, the petition shall be filed within 14 days of the bill being placed on the order paper. As Honourable Member said, no doubt, Honourable Member, that there is a confusion in law, in the interpretation. But the intention of the legislature is quite clear. Then the time period has to be reckoned with the date where the bill being presented for the first reading. And that was the idea expressed by the Honourable Deputy Speaker, was sharing at that time. I am also of the same view. Yeah, that since, and throughout the in the practice also, Honorable Speaker, in an each and every bill, that's there are, oh, I think, 34, more than 30, 40 bills that had been, went to the Supreme Court for determinations, and all such bills had been brought to the, taken before the Supreme Court, and the time period has been calculated on the basis of the presentation of, or the first reading of the bill. That is the practice that had been followed throughout. I think if there is any doubt about this, even by making a simple amendment to the standing orders, that we can resolve it.
Right. Thank you very much. Thank you.